ගරු චතුරංග අබේසිංහ මන්ත්‍රීතුමා, ඔබතුමාට මිනිත්තු 14ක කාලයක් තිබෙනවා.
ස්තුතියි මූලාසනාරුඩ මන්ත්‍රීතුමියනි. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ අවුරුදු 4කට එහා ගිය ප්‍රතිපත්ති නිර්මාණය කිරීමේ, ඊට පස්සේ රටේ බලය ලබාගෙන ඉදිරිපත් කරන පළවෙනි අයවැය, ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වන පළවෙනි අයවැය විවාදයේ කතාවක් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකනවා. ඉතින් විපක්ෂයේ කතාව අර ගමක ළමයෙක් මේ කොටියාවා කියලා ගමේ මිනිස්සු දක්කන් ගිහිල්ලා රැවටිච්ච ඒ කතාව මතක් වෙනවා විපක්ෂයට. ජනාධිපතිවරණය එනකොටත් ආර්ථිකය ගැන බිල්ලෝ මවලා ජනතාව රවට්ටන්න ගියා, ජනතාව රැවටුන්නේ නැහැ. එතනින් එහාට ගිහිල්ලා මහමැතිවරණෙදිත් කිව්වා ආර්ථිකය අස්ථාවර වෙයි, IMF එක පැනලා දුවයි, රට කඩන් වැටේ, ආයේ බංකොලොත් වෙයි කියලා. අපි කොච්චර දිගින් දිගටම කිව්වත් අපේ ආර්ථික මොඩලය මේකක්. අපි රජයේ ඉන්නේ පහසුකම් සපයන්නේක් විදිහට, පෞද්ගලිකංශය තමයි ආර්ථිකයේ එන්ජිම වෙන්නේ, ඒ වගේම රජයේ මැදිහත් වෙන අවශ්‍ය තැන්වලට කියලා කොච්චර කිව්වත් බොරු ජනගත කරන්න ආර්ථික ඔස්ට්‍රාර්ලා උත්සාහ කරා. අවසානයේ කොටියාවා කියලා 18%ක් තමයි තමන්ගේ ආසනවලිනුත් ලැබුණේ. දැන් අවසාන වතාවටත් ඒක කිය කිය ඉඳලා ඒක සම්පූර්ණ බොරුවක් බවට පත් වුණා අයවැය ඉදිරිපත් කරාට පස්සේ. දැන් ඉතින් ඊළඟ මැතිවරණයට කිසිදු සටන් පාඨයක් විපක්ෂයට නැහැ. ඉතින් විශේෂයෙන්ම අපි මතක් කරන්න ඕනේ මේ ආර්ථිකය ගැන කතා කරන ඔස්තාර්ලා අපේ රට බංකොලොත් කරේ මොන ආර්ථික මොඩලෙන්ද කියලා. දැන් මුලින්ම ඒගොල්ලොන්ගේ ආර්ථික මොඩලේ මම පොඩ්ඩක් පැහැදිලි කරොත්, හරිම පැහැදිලි අයවැයක් ඉදිරිපත් කරාම ට්‍රිලියන 2ක් 3ක් ගිජු ලිහිණියෝ වගේ යාළුවන්ගේ අතර බෙදාගන්න ආර්ථික මොඩලයක්. එහෙම එකක් අපේ නැහැ. ඊළඟට රටට කිසිම පළදායිතාවයක් ගේන්නේ නැතිව රාජ්‍ය සම්පත් සහ වැය ශීර්ෂ වෙන් කරලා, ඒ වගේම රටත් ණය අරගෙන රට බංකොලොත් කරපු ආර්ථික මොඩල අපිට අදාළ නැහැ. ඒ වගේම තමයි ගොඩනැගුණු යම් කිසි හෝ ආර්ථිකයක සමස්ත ප්‍රතිලාභ 100%කට වගේ හිමි වෙන ආර්ථික මොඩල අපි අතහැරලා තියෙන්නේ. ඒ වගේම තමයි බලශක්තිය බැංකු සංවර්ධන බැංකු විශේෂයෙන්ම විනාශ කරපු ආර්ථික ක්‍රමයකට වෙනස් ආර්ථික මොඩලයක් තමයි අපි ගේන්නේ. ඒ වගේම තමයි අධ්‍යාපනයට, සෞඛ්‍යයට, පොදු ප්‍රවාහනයට, යටිතල පහසුකම් වලට අවම ආයෝජන කරපු ආර්ථික මොඩල අපි සහ මුලින්ම මේ රටේ ජනතාව පරද්දලා තියෙනවා. ඒතර ආර්ථික දර්ශනය ගැන ඇහුවොත් අපේ ආර්ථික දර්ශනය ඉතාමත් පැහැදිලිව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රකාශ වෙලා තියෙනවා. ඒක අවුරුදු 5කට ඉදිරිපත් කරපු වැඩපිළිවෙල. ඒක අපි පැහැදිලිව කියනවා ඉතිරි අවුරුදු 3 අපි යනවා IMF agreement එක ඇතුලේ. ඒකේ තියෙන රාමුව ඇතුලේ තමයි අපිට කළ හැකි වෙනස්කම් කරන්න තියෙන්නේ. මොකද අපේ ස්වෛරීත්වය මේ ඉදිරියේ ඉන්න ආර්ථික ඔස්තාර්ලා නැති කරලා තමයි ජාතික ජන බලවේගයට ආණ්ඩුව බාර දුන්නේ. එහෙමනම් වියට්නාමයේ, දකුණු කොරියාවේ, ඉන්දියාවේ වගේ වේගවත් ආර්ථික වර්ධනයක් ළඟා කරගන්න පුළුවන් ස්වෛරීය ආර්ථිකයක අයවැයක් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ 2029 ඉඳලා තමයි. හැබැයි මේ සීමා සහිත තත්ත්වයන් ඇතුළෙත් අපි විශේෂයෙන්ම අපි කියපු නිෂ්පාදන ආර්ථිකය බිහි කරන්න අවශ්‍ය කරන රාජ්‍යංශය, පෞද්ගලිකංශය, සමූපකාරංශය දැඩිව වෙළඳපොළට මැදිහත් වෙන පූර්ණ තරඟය, නියාමනය, රාජ්‍ය මැදිහත් වීම සහ වෙළඳපොළ සංවිධානය කියන ආකෘති 4ම භාවිතා කරන ආර්ථික ක්‍රමයක් තමයි අපි පැහැදිලි කරන්නේ. ඉතින් ඒක ඇහෙන්නේ නැති වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ඉතින් ගරු මන්ත්‍රීතුමියනි, විශේෂයෙන්ම මේ ආර්ථික ක්‍රමය, ආර්ථික මොඩලය, එහෙම නැත්නම් අපේ වැඩසැලැස්ම ගැන දිගින් දිගට මහානායට තව වරක් පැහැදිලි කරලා දෙන්නම්. අපේ මේ අයවැයේ තියෙන නිෂ්පාදන ආර්ථිකය නැත්නම් රටේ ආර්ථික වේගය වැඩි කරන්න අපි හදලා තියෙන අයවැයේ කොටස් ටික. මෙතන කොටස් 10ක් තියෙනවා. මෙතුමාලා තමයි වෙනදට අයවැය හැදුවේ ඇමතිතුමාගේ මූණ බල. ඇමතිතුමාගේ මූණ බලලා තමයි අයවැය කොච්චරක් වෙන් කරනවද. අඳුරන කම් අනුව නෑදෑකම් අනුව තමයි අයවැයෙන් කර. දැන් මේ පාර ජාතික ජන බලවේගයේ අයවැය ලංකාවේ පළවෙනි වතාවට ඉන්ටිග්‍රේටඩ් බජට් එකක්. ඒ කියන්නේ කර්මාන්ත සහ ව්‍යවසායකත්වයේ නංවන්න අමාත්‍යාංශ 7-8ක් එකතු වෙලා තමන්ගේ දායකත්වය දෙන අයවැය. ඒතර මේකේ පළවෙනි එක තමයි ease of doing business කියන එක. ලංකාවේ ව්‍යාපාර කරන්න බැරි කරලා පොඩි ව්‍යාපාරිකයා, විදේශ ව්‍යාපාරිකයා, දේශික ව්‍යාපාරිකයා තම තමන්ගේ පස්සෙන් ගෙන්න ගන්න, ඇමතුමාගේ කොළ ගන්න, ලියුම් ගන්න තත්ත්වකට පත් කරපු ආර්ථික ඔස්තාර්ලා තමයි අපිට කියන්නේ මොකද්ද අපේ ආර්ථික වැඩපිළිවෙල කියලා අහන්නේ. ease of doing business එක 99 තමයි මේගොල්ලෝ අපිට බාර දෙන්නේ. ඒක වෙනස් කරගන්න අවශ්‍ය කරන අනපනත් සියල්ලම අපි මේ ගේනවා. මේ අනපනත් එකක්වත් 2015 ආණ්ඩුවටත් ගේන්න බැරුණා, 2019 ආණ්ඩුවටත් ගේන්න බැරුණා, 2022 ආණ්ඩුවටත් ගේන්න බැරි වුණා. ටැරිෆ් පොලිසි එකක්, ඊට පස්සේ කස්ටම්ස් ඇක්ට් එකක්, ස්ටැටිස්ටික්ස් ඇක්ට් එකක්, සොල්වන්සි ඇක්ට් එකක් සහ ඩිජිටල් ආර්ථිකයට බිලියන 21ක්. මේගොල්ලන්ට කවදාවත් ඩිජිටල් ආර්ථිකය ගේන්න බෑ. මොකද වංචාව දූෂණය කරන්න බැරි වෙනවා ඩිජිටල් ආර්ථිකයාව. විනීතභාවයාව. ඒකින්ද ඔය ඔස්තාර්ලා කොච්චර කෙඳිරි ගෑවත් අර උසනම් සිකියුරිටි මිටිනම් කම්කරු නායකයෝ පස්සේ ගිහිල්ලා දැන් ඉතින් ඇඬුවා කියලා තේරුමක් වෙන්නේ නැහැ. ඊළඟට නිෂ්පාදන ආර්ථිකයට යන්න නිෂ්පාදන පිරිවැය රටේ අඩු කරන්න ඕන. පෞගේ ආණ්ඩුවලට කිසිම වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. බලශක්ති මිල ගණන් අඩු කරන්න. ඒ වගේම තමයි පොදු ප්‍රවාහණය දියුණු කරන්න. ඒ වගේම තමයි ආනායනික අමුද්‍රව්‍ය වල බදු අඩු කරගන්න ටැරිෆ් පොලිසි එකක් ගේන්න. මෙන්න මේ ඒ වගේම පෝට්ස් වෙනස් කරන්න. මේ මේ ක්‍රියාවලි වලට මේගොල්ලෝ කිසිම දෙයක් කරේ නැහැ. නමුත් මෙතන ඇවිල්ලා කෑ ගැහුවට එළියට ගිහිල්ලා කටක් කරලා කියන්න බෑ. අදානි වගේ ආයෝජන අපේ රටට බර වැඩි කියලා කටක් කරලා කියන්න බෑ. සිංහනාද දැම්මට ඉතින් බලු කෙඳිරිලි තමයි තියෙන්නේ මේගොල්ලෝ. ඊට පස්සේ දැන් අපි ගත්තොත් සප්ලයි චේන් එක නිෂ්පාදන ආර්ථිකයට යන්න නම් ඒ සැපයුම් දාමය ශක්තිමත් කරන්න ඕන. අද අපනයන කර්මාන්ත කෘෂිකර්මාන්තයේ අපේ තෙදිබුණට තේපොල් රබර් වගේවා ඒ යෙදවුම් කර්මාන්ත සමස්තය බිඳවට්ටල තමයි අපිට ලබා දීලා තියෙන්නේ. නමුත් මේ අයවැය කෘෂිකාර්මික යෙදවුම් වලට බිලියන 11ක්, මත්ස්‍ය නිෂ්පාදනය වැඩි කරන්න බිලියන 11ක්, සමූපකාර ප්‍රවර්ධනය මේ වගේ දේවල් ඇතුල් කරලා තියෙනවා. හතරවෙනි කාර්යය තමයි ඊට පස්සේ මේ ඉන්වෙස්ටර් ප්‍රමෝෂන් කියන එක. ආයෝජන ප්‍රවර්ධනයක් මේ අයට ආර්ථික ඔස්සාරලට කරගන්න බැරුණ 1977 ඉඳලා ලංකාවට ඍජු විදේශ ආයෝජන ඇවිල්ලා තියෙන බිලියන 21යි. වියට්නාමයට අවුරුද්දකට බිලියන 23ක් එනවා. එතකොට ඒක එතනින් එහාට ගියාම මේ අයවැය පැහැදිලිව අපි කියලා තියෙනවා ප්‍රයිවට් පබ්ලික් පාර්ට්නර්ෂිප් වලට යනවා කියලා. වරාය සංවර්ධනය, එතකොට බලශක්තිය, එතකොට තෙල් ටැංකි සංවර්ධනය, ඉන්ඩස්ට්‍රියල් සෝන්ස් හදන්න පෞද්ගලික අංශයට එන්න පුළුවන් කියලා පැහැදිලිව අයවැය ලියලා තිනවා. දැන් කියාගන්න දෙයක් නැති වෙලා තියෙන ඊළඟට අපේ ආණ්ඩුවට විරුද්ධව. ඒ වගේම තමයි ඉඩම් ටික බදාගෙන මංකොල්ල කෑවා මිසක් ඉඩම් ටික කවදාවත් කර්මාන්ත වලට ලබා දුන්නේ නැහැ. ඒ නිසා මේ ඉඩම් ටික වෙන් කරගෙන නිෂ්පාදනයට යොමු කරන්නත් බිලියන 13.7ක් මේ ආණ්ඩුව අයවැය වෙන් කරලා තියෙනවා. ඊට පස්සේ තමයි සේවකයෝ රටක ආර්ථිකය නංවන්න නම් ශ්‍රම සම්පතවලට ආයෝජනය කරන්න ඕනේ. මේගොල්ලෝ හැමදාම අධ්‍යාපනයේ කැපුවා. ඩිජිටල් තාක්ෂණයේ දරුවන්ට දුන්නේ නැහැ. කාර්මික දැනුම දරුවන්ට දුන්නේ නැහැ. ස්කිල්ස් ඩෙවලොප්මන්ට් වලට විතරක්, කුසලතා සංවර්ධනය වලට විතරක් බිලියන 15ක් මේ ආණ්ඩුව වෙන් කරලා තියෙනවා. ඓතිහාසයේ වැඩිම 1.9ක දළදේශීය නිෂ්පාදිතයෙන් අධ්‍යාපනයට වෙන් කරේ ජාතික ජන බලවේගය විතරයි. ඊළඟට අපි මේ ඉස්සරහට යන්න නම් අන්තර්ජාතික අගය දාමයන්ක් එකතු වෙන්න ඕනේ. ග්ලෝබල් වැලියු චේන් එක මේ 6වෙනි කාරණේ. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන රටට සුදුසු වෙළඳ ගිවිසුම් වලට එළඹෙන්න මේ පාලකයන්ට හැකියාවක් තිබෙන්නේ නැහැ. මොකද ඒ රටවල් මේගොල්ලොන්ව විශ්වාස කරේ නැහැ. ඒ වගේම තමයි ඇක්ටිව්ලි ප්‍රමෝට් කරන්න විදේශ තානාපති සේවය මේගොල්ලන්ට පාවිතා කරගන්න බැරුණා. මොකද ඒකට ඇව්වේ තමන්ගේ යාළුව සහ හොර තක්කඩින් තමයි අපේ රට නියෝජනය කරේ මෙච්චර කාලයක්. ඊට පස්සේ ඔස්තාර් රට බැරි වුණා මේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නෙට්වර්ක් එක හදලා දෙන්න අපේ ආයෝජන වලට. අපේ කර්මාන්තපුර හදලා තියෙනවා ඇක්සස් රෝඩ් නැතුව. කර්මාන්තපුර හදලා තියෙනවා කිසිම සැලැස්මක් නැතුව ඇමතිතුමාගේ අවශ්‍යතාවයට ඉඩම් බෙදලා. ඒව දැන් අපිට හදන්න වෙලා තියෙනවා. ඒ නිසා පාරවල් හදන්න, ඉන්ඩස්ට්‍රියල් පාක් හදන්න, විශේෂයෙන්ම වරාය සංවර්ධනයට බිලියන 9ක්, එතකොට ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම් සපයන්නත් මේ අයවැය යොමු වෙලා තියෙනවා. අටවෙනි කාරණය තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයට කිසිම සහයක් පහුගිය මෙතෙක් තිබ්බ රජවල් වලින් ලැබිලා නැහැ. ඔවුන් තම තමන්ගේ ශක්තියෙන් දියුණුණා. හැබැයි අපි සතුටුයි කියන්නේ මේ නිෂ්පාදන ආර්ථිකයේ විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහාය දීම සඳහා බිලියන 90ක විතර ප්‍රතිපාදන සමස්ත අයවැය ඇතුළේ තියෙනවා. එතකොට එක පැත්තකින් ගත්තාම ව්‍යවසායකයන් සංවර්ධනය කරන්න, ව්‍යවසායකත්වය ඇති කරන්න, ඊට පස්සේ ඵලදායිතාව වැඩි කරන්න, ඊළඟට ස්ටාර්ට්අප් ඊකෝසිස්ටම් එකක්, එහෙම නැත්නම් ආරම්භක අංකුර ව්‍යාපාර ප්‍රගමණය කරන්න මේ ආර්ථික ඔස්තාරලට මෙච්චර කාලයක් බැරි වෙලා තියෙනවා. නවවෙනි කාරණය තමයි ආර්ථිකයක් ඉස්සරහට යන්න නම් ආර්ථිකයේ එකතු වෙන ආයෝජන, එහෙම නැත්නම් ඉතුරු නිෂ්පාදනය දක්වා ගලා එන්න. ඒතර මෙන්න මෙහෙම ක්‍රමයක් තිබ්බේ නැහැ. මොකද මේගොල්ලොන්ගේ ආර්ථික මොඩල් වල තිබ්බේ කොමෝඩිටි එකක් විදිහට තමයි ධනය. ඉතුරුම් ටික ඔක්කොම අරන් ගිහිල්ලා මූල්‍ය වෙළඳ පොලේ, කොටස් වෙළඳ පොලේ දාලා තමයි මේගොල්ලෝ ලාභ ලැබුවේ. එහෙම නැත්නම් ගිහිල්ලා භාණ්ඩාගාර බිල්පත්වල දාලා හොරට ආණ්ඩුවටත් පාඩු වෙන්න තමයි EPF එකෙන් ETF එකෙන් මේගොල්ලෝ හොරකම් කරේ. එතකොට දැන් අපේ ආණ්ඩුව පළවෙනි වතාවට නැවතත්, මොකද සමහර ඔස්තාර්ලා සංවර්ධන බැංකුවල සභාපතිවරු හිට වෙලා හිටපු අය. ලංකාවේ සංවර්ධන බැංකු පෞද්ගලීකරණය කරන්න මූලික වෙච්ච ඔස්තාර්ලා දැන් නහයෙන් අඩනවා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන දෙන්න කවුරුත් නැහැ කියලා. ජාතික ජන බලවේගය තමයි නැවතත් අපේ රටේ සංවර්ධන බැංකු ක්‍රමයක් ආරම්භ කරන්නේ. ඒ සඳහා සියලුම බැංකු මේ වෙනකොට සූදානමින් සිටිනවා. ඒ
වගේම තමයි දෙකක කාලයක් තිබෙනවා.
මම ස්තුතියි. ඒ වගේම තමයි මේ ක්‍රියාවලියේදී ගත්තොත් එහෙම රජයක් විදිහටත් දැවැන්තම ආයෝජකයා බවට පත් වෙන්නේ රජය. මේ ආර්ථිකයේ මේ අවුරුද්දේ ට්‍රිලියන 1.3ක් මුදා හරිනව ආර්ථිකයට. මේක දැවැන්ත ආයෝජනයක්. මේ හරහා පමණක් ආර්ථික වර්ධනය 100%ට එහා අපිට ලබා ගන්න පුළුවන්. 10වෙනි කාරණේ තමයි රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට්, එහෙම නැත්නම් පර්යේෂණ හා සංවර්ධන වලට ඔස්තාර්ලාට 7-5ක්වත් වෙන් කරගන්න බැරි වුණා. ඔස්තාර්ලාට වැඩපිළිවෙලක් තිබ්බේ නැහැ. අපේ රටේ අවශ්‍යතාවයන් අනුව කර්මාන්තවල ප්‍රශ්න විසඳන්න විශ්වවිද්‍යාල පද්ධතිය එකතු කරගෙන ඒ කරන නවෝත්පාදන කමර්ෂලයිස් කරන නවෝත්පාදන නැවතත් භාණ්ඩ සේවා බවට පත් කරන්න ලෝකෙ පංගුවක් අත්පත් කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක් ඔය කිසි බජට් එකක මීට කලින් තිබිලා නැහැ. ඒකත් එන්නේ මේ මංගල අයවැයෙන් ජාතික ජන බලවේග ඉදිරිපත් කරන. ඉතින් අපිට ඔස්තාර්ලට කියන්න තියෙන්නේ ඉතාමත් සංවිධිත, ඉතාමත් විද්‍යාත්මක වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. අපේ රටේ නිෂ්පාදන ආර්ථිකය වැඩි කරලා රටේ ආර්ථික වර්ධන වේගය 5%ට එහා ගෙනිහිල්ලා මේ වසරේ පමණක් අපනයන ප්‍රමාණය බිලියන 19කට ගෙනිහිල්ලා මේ රටේ ඒ දැන් ලබන ධනය සමස්ත ප්‍රජාවටම බෙදිලා යන්න, සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්‍රය හරහා රටේ වෙනත් පාර්ශ්වවලට බෙදී යන්න, මේ දරිද්‍රතාවය තුරන් කරන්න අවශ්‍ය කරන දැවැන්ත ආර්ථික හැරවුමක් තමයි මේ අයවැයෙන් අරන් තියෙන්නේ. ඉතින් නවලබෙරල ආර්ථික ක්‍රමය ලංකාවේ අහෝසි කරනවා අපි මේ අවුරුද්දේ. එතකොට නැවතත් අපි යන්නේ සංවර්ධන ආර්ථික ක්‍රමයකට යන පළවෙනි අයවැය බවට මේක පත් වෙනවා. ඉතින් අපි ලබන අවුරුද්දේ මීට වඩා වෙනස්කම් කරන්න පුළුවන්. ඊටත් එහා ගිහිල්ලා අවුරුද්දේ අපිට තව වෙනස්කම් කරන්න පුළුවන්. 2028 වෙනකොට අපි නැවතත් ස්වෛරීය රාජ්‍යයක් බවට පත් වෙනවා. අන්න එතකොට තමයි අපිට ලෝකේ අත්පත් කරගන්න අතපය නිදහසේ අපේ රට නැවත ගොඩනගා ගන්න පුළුවන්. ඒ නිසා
ගරු මන්ත්‍රීතුමා ඔබතුමාගේ කාලය අවසන්.
ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මේ කරුණු 10 කවුරු හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ කරුණු 10 යටතේ සමස්ත අයවැය ගොඩනැගිලා තියෙනවා. කොහොමද මේ නිෂ්පාදන ආර්ථිකය බිහි කරන්නේ කියලා අපේ අභියෝගය තමයි. මේ කියපු කාරණා මාස 8ක් 9ක් ඇතුළත මහ පොළොවේ පැල කරන එක. ඒ සඳහා දැවැන්ත ශක්තියක්, දැවැන්ත ධෛර්යයක් මේ ආණ්ඩුවට තියෙනවා කියලා මතක් කරමින් මම මගේ වචන ස්වල්පේ නිමා කරනවා. බොහොම ස්තුතියි.